මීළඟට මුංචිප රහුමන් ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තියෙනවා.
විනාඩි 11ක්. ගරු කොමිසුති සභාපතිතුමියනි, විශේෂයෙන්ම අද අපේ අධිකරණ අමාත්‍යාංශයට සම්බන්ධ ණය සහනදායක ආඥාපනතර සංශෝධන ඉදිරිපත් කරන මේ වෙලාවේ අමාත්‍යතුමියත් මෙතන ඉන්නවා. ඉතින් මම අමාත්‍යතුමියගේ අවධානයට යොමු කරනවා, විශේෂයෙන්ම අද නීති ශාස්ත්‍රයේ තුල යම් අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා ඒ එතුමියගේ අර්බුදයට ඒ නීති ශාස්ත්‍රයේ අර්බුදය මම විශේෂයෙන්ම අපේ අධිකරණ ඇමතුමියගේ අවධානයට යොමු කරන්න කැමති. මේ පිළිබඳව එතුමියගේ අවධානය යොමු වෙනවා නම් හොඟක් හොඳයි කියලා මා හිතනවා. මේක විශේෂයෙන්ම ගරු සභාපතිතුමියනි, දැන් අභියාචනා අධිකරණයේ සභාපති ධූරය හිස් වෙලා තියෙනවා. එතකොට අභියාචනා අධිකරණයේ සභාපති ධූරය හිස් වුණාම විශේෂයෙන් මේක හිස් වෙන්නේ විනිශ්චකාර සූරසේන මහදි හිටපු සභාපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීම ලැබීම උඩ, ඒ සභාපති ධූරයේ හිස් වීම උඩ වැඩ බැලීම සඳහා දීපාලි විජේසුන්දර මැතිණිය පත් කරනවා. තෝ දීපාලි විජේසුන්දර මැතිණිය පත් කරන්නේ දින 14කට තමයි එතුමියගේ මේ සභාපති හිස්වෙච්ච අභියාචනා අධිකරණයේ සභාපති ධූරයේ හිස් වුණාම ඒකේ වැඩ බැලීම සඳහා පත් වෙන දීපාලි විජේසුන්දර මැතිණියට පුළුවන් වෙන්නේ දින 14ක කාලය විතරයි. දැන් ඒ දින 14 කාලය ඉවර වෙලා තියෙන්නේ. ඒතකොට දැන් ඒ දින 14 කාලය ඉවර වෙලා තිබෙදිත් තවම අභියාචනා අධිකරණයේ සභාපති ධූරයට කෙනෙක් පත් කරලා නැහැ. මං හිතනවා ඒක පත් කිරීම ඉතා ඉක්මනින් කළ යුතු දෙයක්, නැත්නම් අනවශ්‍ය විදියට නීති ශාස්ත්‍රය තුල මේ අර්බුදයේ පවතිවි. ඒ වගේම මම පෙන්වන්න කැමති විශේෂයෙන්ම 41 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වෙනි වගන්තියේ ඈවගන්තියේ දෙවෙනි ඡේදයට අනුව දින 14කට පත් කරන්න ඒ ඉස්වෙච්ච සභාපති ධූරය දින 14කට කෙනෙක්ව පත් කරනවා නම් ඒ පත්වීම ජනාධිපතිතුමා නිර්දේශ කළත් අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාවේ අනුමැතිය ලබා ගන්න ඕනේ. මම දන්න විදිහට නම් ඒ පත් කරපු පත්වීමේදීත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අරගෙන නැහැ. ඊළඟට තමයි තියෙන දේ ගරු සභාපතිතුමියනි, දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 වගන්තියට ගියාම දැන් ඒකේ තියෙන කාරණා අනුව විශේෂයෙන්ම දැන් මේ සභාපති ධූරයට ඉස්සුනාම ඒ සභාපති ධූරයට తాවකාලිකව එහෙම නැත්නම් වැඩ බැලීම සඳහා කෙනෙක් පත් කරන්න පුළුවන් වෙන්නේ ඒ සභාපති ධූරයේ ඉන්න එක්කෙනා හසනීප තත්ත්වයක් හරි එහෙම නැත්නම් පිටරටකට හරි එහෙම නැත්නම් වෙනම යම් හේතුවක් වුණාම විතරයි ඒ සභාපති ධූරයට වැඩ බලන කෙනෙක් පත් කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 වෙනි වගන්තිය උල්ලංඝනය වෙලා තියෙනවා. මොකද මේක හිටපු සභාපතිවරයා හසනීප තත්ත්වයක් හරි එහෙම නැත්නම් එතුමා පිටරට ගිහිල්ලාවත් එහෙම එකක් නෙමෙයි. එතුමා ප්‍රොමෝෂන් එකක් හම්බෙලා එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට එතුමා පත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ තනතුරට తాවකාලික කෙනෙක් පත් කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයෙන් පස්සේ මේ தත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. ඒතොර මම හිතනවා ගරු සභාපතිතුමියනි, දැන් මේ தත්ත්වය තුල මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය වෙමින් තමයි මේ පත්වීම් ලබා දීලා තියෙන්නේ. ඉතින් මම හිතනවා තව දුරටත් මේ සභාපති ධූරය හිස්ව තියන්නේ නැතුව වහාම මේ සභාපති ධූරයට පත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද එහෙම නැති වුණොත් මේ නීති ශාස්ත්‍රය තුල මේක කතාබහට ලක් වෙලා වැඩ බලන තනතුරක් දින 14කටයි පත් කරන්න පුළුවන්. ඒක නැවත දික් කරන්න බෑ. ඒක නැවත දික් කරනවා නම් අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගන්න ඕනේ. ඒ අනුමැතිය ලබා ගන්න ඕනේ දින 14 දික් කරනවා නම්. ඉතින් මම දැනුවත් වුණා නම් ඒම අනුමැතිය ලබාගෙන නැහැ. ඊළඟට විශේෂයෙන්ම මම කලින් කිව්වා වගේ 109 වෙනි වගන්ති 90 මේ තනතුරක් ඉස්සුනාම ඒ කියන්නේ ඒ සභාපති ධූරයේ ඉන්න කෙනා හසනීප තත්ත්වයක් එහෙම නැත්නම් ඔහුට වෙනයම් හේතුවක් නිසා ඔහුට වැඩ බලන්න බැරි වුණාම තමයි වැඩ බලන්න කෙනෙක්පත් කරන්න පුළුවන් වෙන කියන වගන්තිය ඒ තියෙන දේවල් ශේෂ්ඨ මේ විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 වගන්තිය අඩංගු වෙලා තියෙන්නේ. එතකොට මේ தත්ත්වයේ තුල අපිට පේනවා විශේෂයෙන්ම දැන් මේ தත්ත්වයේ දිගින් දිගටම පැවතුනොත් නැවත අපේ රට තුල ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වෙනව පමණක් නෙමෙයි නීති ශාස්ත්‍රයේ තුලත් යම්කිසි ආකාරයේ අර්බුදයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ හින්දා මම අපේ අධිකරණ ඇමතුමියගේ අවධානය යොමු කරනවා මේ හිස් වෙලා තියෙන තනතුරට වහාම අභියාචනා අධිකරණයේ ඒ සභාපති ධූරයට කෙනෙක් පත් කරන්න ඔබතුමියගේ අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම තමයි දැන් අද අපි මේ කතා කරගෙන ඉන්න මේ නහය සානාදායක පනතට ආඥා පනතට සංශෝධන ගෙනීම. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම දැන් මේ පනත ඉතාම වැදගත් පනතක්. නමුත් මේ පනත තුල අපේ රටේ මේ ණය ලබා ගන්නා විශේෂයෙන්ම මේ සමාජය තුල ඉන්න පහළ තීරුවේ අයගේ ඌමනාවල් කොයිතරම් ප්‍රමාණයට ඉෂ්ට වෙනවද කියන එක අපි සියලු දෙනාටම තියෙන ගැටලුවක්. ඒකේ ගැටලුව තියෙන්නේ පරිපාලන ශාස්ත්‍රයේ තුලද එහෙම නැත්නම් ඒ පනතේ තියෙන මේ පනතේ තියෙන අඩුපාඩු හින්දාද එහෙම නැත්නම් පනතේ තියෙන ගැටලු හින්දාද කියන එක තමයි අපි සියලු දෙනාම මෙතන අපි ප්‍රශ්න කරන්නේ. ඉතින් මං හිතනවා විශේෂයෙන්ම අද විශාල වශයෙන් ණය ගන්නා විශාල මෙරටේ ඉන්න ව්‍යාපාරිකයන් ඔවුන් රාජ්‍ය බැංකු වෙන්න පුළුවන් පෞද්ගලික වෙන්න බැංකු වෙන්න පුළුවන් ඒ තුල ඔවුන් ගන්නා ඒ ණය සහනාධාර ඒ ණය ඔවුන්ට නොයෙක් ආකාරයේ ඔවුන්ට ප්‍රතිලාභ හා එහෙම නැත්නම් ඒ ණය කපා හැරීම සඳහා නොයෙක් ආකාරයේ වරප්‍රසාද ඔවුන්ට ලැබෙනවා. අපි දන්නවා කෝටි ගණන් ණය ගත්ත අය ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් ඔවුන්ගේ ණය ගෙවා ගන්න බැරි වුණාම ඔවුන්ට නඩුවක් හරි දාන්නේ නැතුව එහෙම නැත්නම් ඔවුන්ට කිසිදු ආකාරයේ යටත් වීමක් නොකර ඔවුන් යම්කිසි ආකාරයේ දේශපාලන තියෙන හිතවත්කම් පාවිච්චි කරලා ඔවුන්ගේ ණය ටික කපා හරිනවා. නමුත් මේ සමාජය තුල ඉන්න පහළ මිනිසා ඒ පහළ ජීවත් වෙන කෙනාට ඔවුන් ණයක් ගත්තම ඔවුන් ඒ ණය පියව ගන්න බැරි වුණාම ඔවුන් අද නීතිය ඉදිරියේ ගිහිලා අසරණ වෙන තත්ත්වයක් අපි දකිනවා. නමුත් මේ සහනදායි මේ මණ්ඩලය මේක ක්‍රියාත්මක වීම තුල යම් එකඟත්වයක් යම් දෙගොල්ලෝ අතර යම් එකඟ වීමක් උඩ යම් සහනයක් ඔවුන්ට ලැබෙනවා පමණක් නෙමෙයි ඔවුන් මේක තුල යම් ක්‍රියාශීලී දායකත්වයක් ලබා දෙන බවත් අපි කිය යුතුයි. ඒ හින්දා මම හිතනවා විශේෂයෙන්ම අධිකරණ ඇමතුමිය මේ ගෙනාපු සංශෝධන මේ කාලයට අනුව ඉතාම වැදගත් සංශෝධන අනිවාර්යෙන්ම මේ සභාපති මණ්ඩලයට පත් කරන උදවියට අවශ්‍ය සුදුසුකම් ඒ අධ්‍යක්ෂීම් අනිවාර්යෙන්ම ඒවා තිබිය යුතුයි. ඒවා අපි අවධානයට ලක් යුතුයි. මොකද මේ මණ්ඩලය එක පැත්තකින් මේ රටේ නීති ශාස්ත්‍රය තුලත් ඒ වගේම අධිකරණ පද්ධතිය තුලත් විශාල දායකත්වයක් විශාල පරිපාලනමය ගැටලු විසඳීම සඳහා ජනතාවගේ පැත්තේ ඉඳන් විශාල වැඩ කොටසක් කරනවා. ඉතින් අපි දන්නවා තවමත් මේ රට තුල විශේෂයෙන්ම මූල්‍ය ආයතන. ඒ මූල්‍ය ආයතන මේ රට තුල මේ ජනතාවගේ මුදල් එකතු කිරීම හා ඒ ඉතුරු කිරීම එවැනි පැත්තේ ඒ වගේම ස්ථාවර තැන් පැත්තෙන් විශාල මුදල් ලබාගෙන ඊළඟට ඒ මූල්‍ය ආයතන බංකොලොත් වීම හා ඒ මූල්‍ය ආයතන වලට ඒවා පවත්වා ගැනීමට නොහැකි වීම උඩ ඒ අර්බුදය අපේ රටේ තාමත් තියෙනවා. හැම ආණ්ඩු කාලෙම අපි දන්නවා මේව අර්බුදයට ලක් වෙලා තියෙනවා. හැම ආණ්ඩු කාලෙම මේ වගේ මූල්‍ය ආයතන හතු පිපෙනවා වගේ පිපිලා ඊළඟට විශාල මුදල් කන්දක් ජනතාවගේ පැත්තෙන් එකතු කරගෙන ඊළඟට ඒ ආයතනට වල අයිතිකාරයෝ ඒ වල කොටස්කාරයෝ ඔවුන් අතුරුදහන් වෙනවා ඔවුන් හොයාගන්න බැරි වෙනවා ඒ වගේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. ඉතින් මං හිතනවා විශේෂයෙන්ම ඒක අපේ පැත්තේ තියෙන නීතිමය පැත්තෙන් තියෙන අඩුපාඩු වෙන්න පුළුවන්. ඊළඟට මේවා ගැන අධීක්ෂණය කරන මහබැංකුව ඒ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඒ අධීක්ෂණ ඒදී ඔවුන් ගන්නා වූ තීන්දුව තීරණ හා ඒවා ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. අද මෙන්න මේ වගේ ජාවාරම්කාර යම් කණ්ඩායමකට යම් පැලැන්තියකට මේ ව්‍යුහය තුල රිංගලා ජනතාවගේ මුදල් අනියම් ආකාරයෙන් එකතු කරමින් ඒවා යම් කිසි ආකාරයේ මංකොල්ලකෑමකට ලක් කරලා ඒ ජනතාව ඉතාම අපහසුතාවයකට තල්ලු කිරීම. ඉතින් මං හිතනවා මේක අධිකරණය පැත්තෙන් උත් ඉදිරියේදී මේ රටේ නීති හැදීමේදීත් මේ මූල්‍යම නීති විශේෂයෙන්ම මහබැංකුවත් සම්බන්ධ කරගෙන මේ තියෙන මූල්‍ය ආයතන ඒවා මේ රටේ ක්‍රියාත්මක වීමේදී ඔවුන්ගේ තියෙන ප්‍රාග්ධනය වෙන්න පුළුවන් ඔවුන්ගේ තියෙන අනිකුත් වත්කම් වෙන්න පුළුවන් ඒ ප්‍රමාණවල් ගැන යම් තක්සේරුවක් උඩ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා යම් යම් නීති අපිට තවත් අවශ්‍ය වෙනවා. මොකද ඒ නීති දැනට තියෙන නීති ප්‍රමාණය අපි දන්නවා. ඒ කොයිතරම් නීති තිබුණත් ඒ යම් යම් පිරිස් යම් යම් අය ඒ නීති තුල රිංගලා අද ඔවුන්ට අවශ්‍ය දේවල් කරගනිමින් ඔවුන් මේ නීතියම භාවිතාවට ලක් කරමින් ඔවුන් මේ නීතිය තුළම ගැලවෙන තත්ත්වයකුත් අපි දැකලා තියෙනවා. ඉතින් මම හිතනවා අද වෙනකොට ලෝකයේ මේ රට තුලත් මූල්‍යමය තත්ත්වය විශාල වෙලා තියෙනවා. පෞද්ගලික ආයතන මේ මූල්‍ය හසුරුවන්න හා මූල්‍ය වෙළඳපොළ තුළට ඇතුළත් වීම වැඩි වෙලා තියෙනවා. ඒක තුළ රජයේ අවධානය හා රජයේ ඒකේ දරන්න ඕන වගකීම එක පැත්තකින් අඩු වෙලක් තියෙනවා. මං හිතනවා මීට වඩා අපි මූල්‍ය තත්ත්වය හා මේ මූල්‍ය ආයතන පිළිබඳ ඉදිරියේදී සැලකිලිමත් විය යුතුයි. ඒ සඳහාත් නීති ගෙන යුතුත් මහ බැංකුවට මීට වඩා විශාල වගකීමක් තියෙනවා. මේ මූල්‍ය ආයතන ගැන ඔවුන් දරන අදහස විතරක් නෙමෙයි, ඒ පිළිබඳව සමාජය තුළ ජනතාව දැනුවත් කරමින් යම් ක්‍රියාශීලීව යම් වැඩකොටසක් කිරීම මහ බැංකුවෙත් යම් වගකීමක් කියලා මම ප්‍රකාශ කරමින් කාලය ලබා දුන්නාට බොහොම ස්තුතියි. කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට SM චන්දසේන ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, ණය සහන දායක සංශෝධන පනත ඉදිරිපත් කිරීම හොඳ දෙයක් හැටියට සඳහන් කරන්න ඕන පළමුවෙන්ම. ඒ වගේම අපි දන්නවා මේ ණය පිළිබඳව කතා කරනකොට අද ශාල වශයෙන් මේ ණයට ගොදුරු වෙලා ඉන්නේ අපේ රටේ ගොවි ජනතාව. අපිට සංඛ්‍යාලේඛන අනුව නම් 7-8% වගේ ජනතාවක් තමයි මේ ණය අරන් තියෙන්නේ කියලා සඳහන් වුණාට, බැංකු නොවන ආයතන වලින් ඒ වගේ පුද්ගලිකව දැන පොලිකාරයන්ගේ විශාල වශයෙන් ණය අරන් අද ගොවි ජනතාව ණයකරුවන් බවට පත් වෙලා ඉන්නවා. අපි දන්නවා පසුගිය කාලේ ඇතිවෙච්ච මේ විශාල නියගයක් ඇතුණ අවුරුදු 3-4 වගේ කාලයක් තුළ ඒ නියගයට හසු වෙච්ච ගොවි ජනතාව විශේෂයෙන්ම මහිත කන්නෙන් කන්න මම දන්න ප්‍රායෝගිකව දන්න හැටියට ණය වෙලා මේගොල්ලෝ තමන්ගේ ඉඩකඩම් පවා අද උකස් කරලා ඉවවා සින්න වෙලා තියෙනවා සමහර අයට ආයතන වලට. මේ නිසා අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද අපි දන්නවා ණය ලොකු ව්‍යාපාරිකයන්ට නොයෙකුත් සහන එක එක ආකාරයෙන් ලැබෙනවා. ඒක රහසක් නොවේ. නමුත් මේ සාමාන්‍ය ව්‍යාපාරිකයට ඒ වගේම ගොවියට ඒ සහනය එහෙම නැත්නම් ඒ අවස්ථාව බොහොම අඩු වෙලා තියෙනවා කියන එකයි අපි පැටලලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් පසුගිය මේ අපේ කුසකාර්මික වසංගතය නිසා මම වසංගතය හැටියට හඳුන්වන්නේ අර සේනා දළඹුවගේ ප්‍රශ්නෙත් එක්ක අපේ කුසකාර්මිකයා ගොවියා විශාල වශයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා, අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ණය සහන දායක සංශෝධන පනත ගේනවා වගේම අපි විශේෂයෙන් මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සමීක්ෂණයක් කරලා මේ ජනතාවට නැවතත් මේ රටේ ගොවිතැනයි යෙදෙන්න නම් කෘෂිකර්මයේ යෙදෙන්න නම් එයාට මානසික සහනයක් ලබා දෙන්න ඕන, ණය වලින් නිදහස් කරන්න ඕන. ඒ නිසා මේ පිළිබඳව සමීක්ෂණයක් කරලා මේ ගොවි ජනතාව නිදහස් කරේ නැත්නම් අපේ ආර්ථිකයට විශාල හානියක් වෙනවා. අපේ රටට ආහාර සපයන, බත සපයන, අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඉන්න ගොවි ජනතාව පිළිබඳව මීට වඩා විශේෂයෙන් රජයක් හැටියට කටයුතු කළ යුතුයි. මොකද නියගෙන් එක පැත්තකින් හානියටපත් වුණා, මේ පැත්තෙන් මේ සේනා කියන දළඹුවාගේ වසංගතයට අසුවිලා ඉන්න ජනතාව. ඒ වගේ මම ගරු ඇමතුමින් ඉල්ලා සිටිනවා මේ අපේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් පුළුවන් නම් මේ ණය සහන දායක සභාවේ එක අංශයක් වෙනම විවෘත කරන්න පුළුවන් නම්. මොකද අපි දන්න ඈත ඉබිට ගම්මානවල ගොවි ජනතාව මේ කොළඹ ණය සහන සේවා මේකට එන්න මණ්ඩලයට එන්න දන්නේ නැහැ. ඒ ගැන අවබෝධයකුත් නැහැ. ඉතින් මේ මේ ආයතන පිහිටව කියලා මේ රටේ සාමාන්‍ය ගෝ ජනතාවට සාමාන්‍ය ව්‍යාපාරිකට වැඩකුත් වෙන්නේ නැහැ. අවබෝධයක් නැහැ. මේ කොළඹට ඇවිල්ලා ඒක කරා ගන්න බැහැ කියන මන් දන්නවා ඈත අපිට ගම්මාන වල අය. ඒ නිසා ඒ පිළිබඳව තමයි ප්‍රායෝගිකව යම්කිසි අවස්ථාවක් එයාට ලබා දෙන්න ඕන, දැනුවත් කරන්න ඕන. අපි දන්නවා රාජ්‍ය බැංකුවල පොලිය තාම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික අංශෙත් අද පොලිය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ පොලිය වැඩි වීම නිසාද ඉවා ගැනීමේ හැකියාව නැති වෙලා තියෙනවා ජනතාවට. ඉතින් මේක මේ ණය මහ බැංකුවේ කඩාවැටීමත් එක්ක මේ තත්ත්වය ඇතුුණේ කියන අපි කවුරුත් දන්නා කාරණයක්. නමුත් මේකේ මේ අනවශ්‍ය බරක් ජනතාවට ලබා දීමෙන්, ජනතාවට මේ බර පැටවීමෙන් අද අපි ආර්ථිකයට විශාල හානියක් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ බැංකු ක්ෂේත්‍රයේ මේ අධික ලාභ ලැබෙන තත්ත්වය අපි අඩු කරන්න කටයුතු කළ යුතුයි. මේක ජනතාවට සහන දෙන්න ඕනේ. දැන් ආණ්ඩුව කියනවා ජනතාවට අපි සහන දෙනවයි කියලා. සහනවා කියන එක මේ බඩු ටිකක් බෙදලා පැතිකරණයක් කාලයට දෙන එක නෙමෙයි. මෙන්න මේක තමයි සහන කියන්නේ. සහන කියන්නේ ගොවි ජනතාව අද අමාරු වෙලා ඉන්නවා, නියකට අසු වෙලා ඉන්නවා. ඒ වගේම අර සේනා කියලා දලඹවාගේ පීඩාවටපත් වෙලා තියෙනවා. අන්න ඒවට සහන දෙන්න. ඒක තමයි සහන කියන්නේ. එහෙම නැත්නම් බඩු ටිකක් බෙදලා අරවයි මේවයි මාස දෙක තුනක් පැතිකරණයක් කටවට තියාන කරන එක නෙමෙයි සහන කියන්නේ. ඊළඟ කාරණේ තමයි අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ ගොවි ජනතාවගෙන් මයිතේ 95%ක් ණයකරුව වෙලා අවසානයි. මේක මේ සංඛ්‍යාලේඛන අනුව බැංකු වලින් ගත්ත ඒවා තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ පිළිබඳව විශේෂයෙන්ම අපි මේ රජයෙන් පුළුවන් සමීක්ෂණයක් කරන්න. අද කුසගර්ම අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ යටතේ ඉන්නවා කෘෂි පරිශ්‍රය නිලධාරිවරුන් 10,000ක් විතර. ග්‍රාම සේවා වසම් මට්ටමින් ඉන්නේ. මේගොල්ලොන්ගේ සමීක්ෂණයක් ගන්න පුළුවන් ගොවි ජනතාව කොච්චර ණයකරුව වෙලා ඉන්නවද. හැබැයි රාජ්‍ය බැංකුවලට පෞද්ගලික ලියාපදිංචි වෙච්ච බැංකුවලින් නෙමෙයි. ඊට අමතරව මේ ගිනි පොලිය කාර්යයන්ගෙන් 120 මාසෙට මේ ආකාරයේ විදිහට ඒ මේ මේ ගිනි පොලිය වලට කොච්චර හසු වෙලා ඉන්නවද කියන එක පිළිබඳවත් මේ බලන්න පුළුවන්. ඒ වගේම අද ඊළඟ ප්‍රශ්නය තමයි අපි ණය සහන දායක මේ සංශෝධන පනත ගේනකොට ණය ගන්න පුද්ගලයා එක පැත්තක ඉන්නවා. එවන නිසා ණය ගන්නවා කොහොම හරි අපකරුව දෙන්නේ හොයා ගන්නවා. අපකරුව දෙන්න ණය ගෙවන්න නැති වෙනකොට ණයකරුවා අපකාරය දෙන්න රජයේ සේවකයෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ අයත් විශාල දඬුවමකට ලක් වෙනවා. මේක අද විශාල පීඩාවට පත් වෙලා තියෙන දෙයක්. අපි මේ සංශෝධන කියනකොට ඒ අය පිළිබඳවත් යම්කිසි සහනයක් අපි ලබා දෙන්න කටයුතු කරන්න ඕන. ණය කරුවා වගේම ණය ගන්න අපේට අසම් කරන අපකරුවා ඉතාම අසරණ තත්ත්වවලට පත් වෙලා ඉන්නවයි කියන එක අපි දන්නවා. ඉතින් ඒ පිළිබඳවත් අපි ඔයලා බලන්න ඕන. අපි විශේෂයෙන්ම මං හිතන්නේ රටේ ණයකාරයෝ බවට මෙච්චර ජනතාව පත් වෙලා ඉන්නේ අපේ ආර්ථිකයේ තියෙන කඩාවැටීමත් එක්ක. සල්ලි තියෙනවා නම් ණය ගන්නේ නැහැ. මුදල් තියෙනවා නම් ණය ගන්නේ නැහැ. ණය ගන්නේ යම්කිසි විදිහකින් තමන්ගේ ආර්ථිකයේ ජීවත් වෙන්න බැරි වෙනකොට. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ අපි ණය සංශෝධන පනත් කියනවා වගේම මේ ණය වලින් ජනතාව නිදහස් කරන්න අපි ව්‍යාපෘති ආරම්භ කරන්න ඕනේ. වැඩසටහන් ආරම්භ කරන්න ඕනේ. අද අපි කෘෂිකර්මයේ දිහා බලපුවම අද අපේ රටේ දැන් අපි දන්නවා මම මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අද වගා කරලා තියෙන තමන්ගේ වගාව සමහරක් විනාශ වෙලා තියෙනවා. අද වට්ටක්කා නිෂ්පාදනය කළා තියෙන විශාල ප්‍රමාණයක්. මම හිතන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වට්ටක්කා කිලෝ 100,000ක් තියෙන තැනට 1,500ක් වෙල දීලා ගන්නවා. ඒක ගොවි ජනතාවට දැනෙන්නේ නැහැ. අද මිනිස්සු වහපාරේ රුපියල් 100ට 150ට යනවා කිලෝ එක මේ 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 සමහර කාලවලට දැන් පාරවල් දෙක කාරේ මේ මම දැකලා තියෙනවා ගොඩවල් ගොඩ ගහලා කුණු වෙලා විසිකන තත්ත්වයට පත් වෙලා තියෙනවා ඉතින් අපි ඒ ඒ ඒ විදිහට කුසිකාර්මිකයා ආරක්ෂා කරන්නේ නැති උනට ගොවි ආරක්ෂා කරන්නේ නැති උනට නායකරුව බවට පත් වෙනවා ඉතින් අපිට ඒකට වැඩ පිළිවෙලක් තියෙන්න ඕන අපේ රටේ නිෂ්පාදනය කරන අපේ කුසිකාර්මික රටක් ඒ නිෂ්පාදනය කරන කුසි භාණ්ඩ වලට අපි මිලක් දෙන්න ඕනේ ඒ වගේම මේවා කර්මාන්ත ශාලා හදන්න පුළුවන් වෙන්න ඕනේ පළතුරු ටික එළවලු ටික ඒ වගේම අපේ ධාන්‍ය ටික අතිරිත්‍යය බවට පත් වුණාම මිලාවඩු වෙනවා මේවා අහක දාන්න විනාශ කරන්න සිද්ධ වෙනවා ඊට පස්සේ ගොවියා නායකාරයෙක් බවට පත් වෙනවා ඊට පස්සේ ගොවියා වහ බොඩු නැ ගොවියා පෙළපාලි යනවා පිකටින් කරනවා ඊට පස්සේ කඳුළු ගෑස් කනවා ඉතින් මේ 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 තත්ත්වය අපි වෙනස් කරා ගන්න ඕනේ ඉතින් එහෙම නැතු මේක අතිසාරට අමුඩි ගන්නවා වගේ මේ මේ දේ කරලා හරියන්නේ නැහැ අපි ආර්ථික සලස්මක් තියෙන්න ඕන වැඩ පිළිලක් තියෙන්න ඕන කුසිකාරිම රටක් හැටියට අපි ගොවියා පැහැදිලිවම අපි ආරක්ෂා කරා ගන්න ඕන ගොවියා ශක්තිමත් කරා ගන්න ඕන ඉතින් එහෙම නැතුව මේ 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 අපි ණය සහන මණ්ඩල පිහිටවලා මේ සහන දෙනවා කිව්වට මේක මම නරකයි කියන්නේ නැහැ මේක හොඳ දෙයක් නමුත් අපි ඊට එහාන් ගිය වැඩ පිළිලක් අපේ රටේ තියෙන්න ඕන මේ ණය වලින් ජනතාව මුදවා ගන්න නායකාරයක් හැටියට ඉන්න ජනතාව මුදා ගන්න නම් අපි හොඳ ලොකු වැඩ පිළිවෙලක් තියෙන්න ඕන ඉතින් එහෙම නැතුව සහන දීම පමණක්ම නෙවෙයි මොකද එන්න එන්න අපි බැලුවට මෑත කාලෙදී මෑත කාලෙදී අපිට පුළුවන් සමීක්ෂණයක් කරන්න නායකරුවෝ කොච්චර වැඩි වෙලා තියෙනවද ඇයි නායකරුවෝ වැඩි වෙන්න හේතුව ඒ හේතුව හොයන්න රෝග නිදානේ හොයන්න ඕන ඉස්සෙල්ලා ඒකට පිළියම් යදන්න ඕනේ ඒ සඳහා කටයුතු කරන්න කියලා අපි රජයෙන් මේ අස්තවිලා සින්නවා බොහොම ස්තුතියි මම කතාව අවසන් කරනවා
බොහොම ස්තුතියි ගරුමන්තිතුමා ඊළඟට වෛද්‍ය රමේෂ් පතිරණ මන්තිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා
කරු මූලස් නරුඩ අන්තිතුමියනි අද මේ සභාවේ මේ ණය සහන පනත ආඥා පනතේ සංශෝධන පිළිබඳව කතා කරනකොට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම දක්වපු අදහස් එක්ක මේ රටේ නැතිබැරි අහිංසක ජනතාව මුහුණ පාන දරුණු මූල්‍ය ඛේදවාචකය පිළිබඳව සෑම පැත්තකින්ම අසන්නට ලැබුණා. ඒ නිසා එහි මට පේන විදිහට මෙහි මේ සංකීර්ණතාවය ලංකාවේ අපි සෑම කෙනෙකුටම මෙරට ආණ්ඩු කරපු ආණ්ඩු කරන්න බලාපොරොත්තු වන ආණ්ඩු කරන සෑම කෙනෙකුටම දැනෙන විශාල බරක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඒ බර සැහැල්ලු කරන්න ක්‍රමවේදයක් හැටියට අධිකරණ ඇමතුමිය අද එකතු කරලා තියෙන මේ ණය සංශෝධන පනත පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම එහි සමාජික සංඛ්‍යාව 5 දිනක ඉඳලා 10 දිනක් දක්වා වැඩි කිරීම හරහා කටයුතු කාර්යක්ෂම කරන්න බලාපොරොත්තු වෙනවා අපිට හැඟෙනවා. හැබැයි අපිට පෙනෙන කාරණේ තමයි මේ ණය පිළිබඳ ගැටලු වලට මේ මණ්ඩලය වෙත පසුගිය වසරක කාලය තුල යොමු වෙලා තියෙන පැමිණිලි වලින් විසඳන්නට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ පැමිණිලි 167ක් විතරයි. අපි දකිනවා ලංකාව පුරාම මේ ඛේදවාචකයක් හැටියට පැතිරිය යන මේ ශුද්‍ර මූල්‍ය ණය අර්බුදයේදී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඒ නිසා අද මේ පනත හරහා සංශෝධන හරහා සමාජික සංඛ්‍යාව වැඩි කරනවා වගේම අපි ගරු ඇමතුමියගේ නිල්ලීමක් කරනවා ගරු ඇමතුමියනි මේ පිළිබඳව ලංකාවේ ජනතාවගේ දැනුවත් කිරීම මදි කරුණාකරලා ජනතාව දැනුවත් කරන්න ඒ වගේම ඔබතුමිය කරුණාකරලා පුළුවන් නම් සෑම දිස්ත්‍රික්කයකම මේ ශාඛා ඇති කරන්න කටයුතු කරන්න. මේක ඉතාම වැදගත් කටයුත්තක් යම්කිසි සහනයක් සලසන්නට බැරි වුණත් ජනතාවට තමුන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන්න තිබෙනවාය කියන මතවාදයේම එයම සැනසෙල්ලකට හේතුවක් වෙනවා කියලා මම සඳහන් කරනවා. ඒ නිසා කරුණාකරලා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ශාඛා ඇති කරන්න ජනතාවට තමුන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ශුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ අර්බුද ලංකාවේ පසුගිය කාලේ ආයතන ගණනාවක ගෝල්ඩන් කී ආයතනයේ වගේම ප්‍රමුඛ බැංකුවේ වගේම ඒ වගේම අර දඬුවම් මුදලාලිගේ සක්විති මුදලාලිලා ඉඳලා වර්තමාන ETI ආයතන දක්වා පැතිරලා තිබෙන ලංකාවේ අතිවිශාල පිරිසක් ගිල ගන්න ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. Personally I believe what we see is the tip of the iceberg. මේක අපිට පෙනෙන්නේ මේ දැවැන්ත කන්දක ඉතාම ඉහළ කොටස විතරයි. ඒ ප්‍රශ්න මතුවෙන්නේ ආර්ථික අර්බුදයේ හරහා මේ ආයතන කඩාවැටුණා විතරයි. මෙතන කතා කරේ ශුද්‍ර මූල්‍ය ආයතන ගැන විතරයි බහුතරයක් නැති ඇමතුමල්ලා. හැබැයි ලංකාවේ මේ මූල්‍ය ක්ෂේත්‍රයේ ශුද්ධ මුල් ආයතනවලට එහා ගිහිල්ලා ගම් මට්ටමේදී අද පොලියට මුදල් ලබා ගැනීම ණය දීම ඇතුළු කරුණු කාරණා හරහා විශාල පිරිසක් අසරණ පිරිස් ඉතාම පහසුතාවයට පත් වුණු අනිත් පැත්තෙන් ගමේ ඉන්න මේ පොලියට දෙන මුදල් ආयला ඉතාම ඉහළ පොලියට මුදල් දීලා කෝටිපතියන් බවට පත් වෙලා තියෙනවා. වුන් පොලියට මුදල් දෙන්නේ දවසට 3-4 පොලියට. එහෙම නැත්නම් මාසෙට 120-130යි. අවුරුද්දක් ගත වෙනකොට තමුන් ගත්තු ණය මුදල වගේ 4-5 ගුණයක් ගෙවන්න සිදු වෙලා තියෙනවා. එයාට යන්න තැනක් නැහැ. ආයතනකින් මුදල් අරගෙන නැහැ. එයා අසරණ වෙලා මේ ආර්ථික අපහසුතාවයන් එක්ක සියදිවි නසා ගන්න තැනට පත් වෙලා තියෙනවා. මේ සමාජ කේජ වාර්තක ගැන අපේ සුනිල් අඳුන්නේති මන්ත්‍රීතුමා එතුමා කතාවේ සඳහන් කරා උතුරු පළාතේ විතරක් පසුගිය වසරක කාලය තුල 60 දෙනෙක් සියදිවි නසාගෙන තියෙනවා කියලා තමුන්ගේ ණය ගෙවා ගන්න බැරුව ඊට එහාට ගිහිල්ලා අපේ ඔව් ඒකත් එතුමා සඳහන් කරා. ඒත් එක්කම ඔබතුමාලගේ ගරු ශ්‍රීධරන් මන්ත්‍රීතුමා සඳහන් කළා කර්මාන්ත එකක්වත් පසුගිය වසර 10ක කාලය තුල උතුරු පළාතේ ඇති වෙලා නැතේ කියලා. කඩදාසි කර්මාන්ත ශාලාව උතුරේ, ඒ වගේම සිමෙන්ති කර්මාන්ත ශාලාව, ඒ වගේම ටයිල් කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්ත එකක්වත් ඇති වෙලා නැතේ කියලා. නේ අපිට පේනන කාරණේ මොකද්ද? එක පැත්තකින් ආර්ථික වර්ධනය අඩු වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් ජනතාවට මූල්‍යමය ශක්තිය නැති වෙලා තිබෙනවා. මේ දෙක අතිනතගෙන යන කරුණු දෙකක් කර්මාන්ත ඇති නොවීමත් ස්වයන් රැකියා අවස්ථා ඇති නොවීමත් යන ඇතුළු කරුණු හරහා ජනතාවගේ ආර්ථික ශක්තිය ඉතාම අඩු මට්ටමකට ෂේවිමින් යනවා. ඒ නිසා මේක විෂම චක්‍රයක් වගේ නැවත නැවත ජනතාවට මුදල් ප්‍රතිපාදන සපයා ගැනීම අපහසුතාවය මතුවලා තියෙනවා. ඒ අපහසුතාවය හරහා ජනතාවට පොලී කාර්යාල ළඟට ගමේ ඉන්න එහෙම නැත්නම් ලියාපදිංචි නොවිච්ච මූල්‍ය සමාගමක ළඟට ගිහිල්ලා ණය ගන්න සිදුවලා තිබෙනවා. ඒ අවාසනාවන්ත තත්ත්වය තමයි ගරු මූලාසනාරුණ සභාපතිතුමියනි රජයේ බැංකුවකින් හරි පෞද්ගලික බැංකුවකින් හරි ණය ලබා ගන්න මේ රටේ සාමාන්‍ය ජනතාවට හැකියාවක් නැහැ. අපි දැකලා තියෙනවා දවැන්ත බැංකු මේ රටේ අංක 1 බැංකුව අංක 2 බැංකුව කියලා අපි දැකලා තියෙනවා විවිධ ස්ථානවල ගහලා තියෙනවා. ජාතියේ මහා පහන් තැඹවල් තියෙනවා. හැබැයි ඒ එකම බැංකුවකින්වත් මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට ලේසියෙන් ණය ගන්න පුළුවන් කමක් නැහැ. විවිධ බාධක තියෙනවා. එහෙම ණය ගන්න බැරි නිසා තමයි මේ බැංකුවල ලාභය අපි දැකලා තියෙනවා කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබනවා වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයේ දැක්කට පස්සේ කෝටි ගණන් ලාභ ලබලා තියෙනවා. හැබැයි මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ මහා පහන් තැඹවල් වලින් අපි දන්නවා ටෝච් එලියක් තරම්වත් එලියක් විහිදෙන්නේ නැහැ. ඒ නිසා තමයි අසරණ ජනතාවට ගිහිල්ලා යන්න වෙලා තියෙන්නේ මේ ගිනි පොලී කාරින් ළඟට. ඒ නිසා තමයි මේ රටේ ජනතාවට සක්විති මුදලාලි ළඟට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ රටේ ජනතාවට දඬුවම් මුදලාලි ළඟට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මතු පිටින් පෙන්නගෙන හිටපු මහා බොරු ආටෝප දාගෙන හිටපු ETI වගේ මූල්‍ය සමාගම් වලට ගිහිල්ලා තමුන්ගේ ලක්ෂ සංඛ්‍යාත පිරිස් මේ මුදල් තැන්පත් කළ අපහසුතාවට පත් වෙලා ඉන්නේ. මේ නියාමන ක්‍රමවේදය අපිට අපේ රජයකින් තමුන්නාසලගේ රජේ මේ රටේ පවතින රජයකින් සකස් කරගන්න බැරිද කියන කනගාටු අපේ සිත්වලට එනවා. මේ මූල්‍ය සමාගම් විතරක් නෙමෙයි පසුගිය දවස්වල අපි දැක්කා ගාල්ලේ හබරාදුව ප්‍රදේශයේ සමූපකාර ග්‍රාමීය බැංකුවේ කෝටි 40කට ආසන්න මුදලක් ආගිය අතක් නැහැ. තැන්පත් කරුවෝ 500කට ආසන්න ප්‍රමාණයක් දුක් සසුම් හෙළනවා. ජීවිතය ගැන අවිශ්වාසයෙන් තමුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව ජීවත් වෙනවා. තමුන් පිටරට ගිහිල්ලා හම්බ කරපු සම්පූර්ණ සේසතම 175,80ක් මුදල් ওই ග්‍රාමීය බැංකුවේ තැන්පත් කළ අද යනේන මන් නැතුව ඉන්න තරුණයෙක් මට හම්බ වුණා. සෑම උදෑසනකම ඇවිල්ලා කියනවා සර් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මැරෙන්න හිතලා තියෙන්නේ. මැරෙන්න විදියක් නැහැ. දරුපවුලක් ඉන්නවා බලා ගන්න කියලා. ග්‍රාමීය බැංකුවල මේ තත්ත්වය තියෙනවා. ශූද්‍ර මූල්‍ය ආයතනවල මේ තත්ත්වය තියෙනවා. ශූද්‍ර මූල්‍ය පනතක් මේ ආණ්ඩුව මගේ ඉදිරිපත් කරා. හැබැයි ඒකේ නියාමනය කෙරෙන්නේ ඉල්ලුම් කරලා තිබෙන ආයතන 1000න් 3-4කට වඩා නියාමනයට යටත් කරන්න බැරි බව මහ බැංකුව ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් මේ රටේ කොතනක හරි තැනක අපිට පාලනය කරන්න බැරි විදියට මේක අස්ථාවර වෙලා අයාලේ යන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. වගකිවයුතු රජයක් හැටියට අපි විශ්වාස කරනවා අපේ රජයේ තියෙන කාලෙත් මේව සිද්ධ වුණා. ඒකෙන් සිද්ධ වුණෙත් නෑ හරියට මේ සමහර කරුණු කාරණා. දැන් තමුන්නාසලගේ අතර මේක ඇවිල්ලා තියෙනවා. අපි ඉල්ලුමක් අපි තමුන්නාසලගේ ඉල්ලීමක් කරන ගෞරව ඇමතුමියනි වගකිවයුතු රජයක් හැටියට මේ ආන්ත්‍රණය සකස් කරන්න අපිට පුළුවන් සහයෝගයක් අපි ලබා දෙන්නම්. ඒක මේ රටේ කාලීන අවශ්‍යතාවයක්. එහෙම නැත්නම් මේ රටේ මේ ඉන්න මිලියන 20ක ජනතාවගෙන් සාතිශය බහුතරයක් නායකාරයෝ වෙලා ඉන්නවා. රටේ ජනතාව ණය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් රටේ ආණ්ඩුව නායකන්දක් අරගෙන තියෙනවා. මේ පසුගිය වසර 4ක කාලය තුල අපි දන්නවා මහා බැංකු වාර්තාවල වුණ රුපියල් බිලියන 4000ක් ණය ආරං තියෙනවා. අපි අපේ ආණ්ඩුව ඉවර වෙනකොට 2014 අවසන් වෙනකොට රුපියල් බිලියන 7322යි. දැන් රුපියල් බිලියන 11000 ඉක්මවලා ණය ආරං තියෙනවා. ආණ්ඩුව එක පැත්තකින් ණය ගන්නවා. අනිත් පැත්තෙන් ජනතාව ණයකාරය වෙලා තියෙනවා. ඒ නිසා මෙහි ගැටලුව තමයි අරගත්තු ණය වලින් වාණිජ ණය වලින් ආණ්ඩුව ව්‍යාපෘති මේ රටේ ජනතාවට දකින්න පුළුවන් ව්‍යාපෘති තමුන්නාසලගේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති ජනතාවට රැකියා උත්පාදන ව්‍යාපෘති ඇති වෙලා නැති එක ප්‍රධාන ගැටලුවක් හැටියට අපි දකිනවා අපි කියනකොට කතා කරනකොට තමුන්නාසලගේ විෂන් 2020 කියලා එකක් ආවා ඊට පස්සේ විෂන් 2025 කියලා එකක් ආවා හැබැයි ඒවා ක්‍රියාත්මක මේ භූමියේ සත්‍ය ලෙසම ක්‍රියාත්මක වෙනවාද කියන සැකය අපිට තියෙනවා අපි ඒක දේශපාලන ප්‍රකාශයක් හැටියට නෙවෙයි හැබැයි ඒ තමුන්නාසලගේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වුණා නම් විෂන් 2020 විෂන් 2025 කියන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා නම් රටේ ජනතාවට මීට වඩා අතමිට සරු වෙන්නට අවශ්‍යයි මුදල් ජනතාවට ගැවසෙන්නට අවශ්‍යයි හැබැයි එහෙම තත්වයක් නැහැ ඒ නිසා ආර්ථිකයේ මූල්‍යයන් දුර්වල වෙමින් තියෙන බව තමයි අපිට පේන්නේ ඒ නිසා තමයි අපේ කාලේදී බැංකුවක් 9-10 පොලි අනුපාතයට ණය දීපු එක අද රුපියල් 118-20 දක්වා ණය පොලි අනුපාත වැඩි වෙලා තියෙන්නේ මේ මූල්‍ය අස්ථාවරභාවය නිසා ඒ නිසා ජනතාවට ණය ගන්න විදියක් නැහැ රජයේ බැංකුවෙන් ගන්නව නම් ඉතාම ඉහළ මුදලකට ණය ගන්න වෙලා තියෙනවා එහෙම ගන්න හැකියාවක් නැති නිසා ශුද්‍ර මූල්‍ය ණය ආයතන වලට යන්න වෙලා තියෙනවා ඒ නිසා අපි මේ පිළිබඳව විධිමත් අවධානයක් යොමු කරන්න අවශ්‍යයි හැබැයි එහි ප්‍රාථමික කාරණය එහි මූල බීජය රටේ ආර්ථිකයේ ශක්තිමත් නොවීමයි කියන කාරණේ සෑම අතින්ම පැහැදිලි ඒ නිසා ඒ පිළිබඳව රාජ්‍ය අවධානය යොමු කරන්න කටයුතු කරන්න මේ රටේ ජනතාව වෙනුවෙන් ආර්ථික ශක්තිය ඇති කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න මේ වැඩපිළිවෙළට අපිට දෙන්න පුළුවන් එක අදහසක් මම යෝජනා කරනවා මේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්න ආර්ථික සංවර්ධන නිලධාරී මහත්මීන් සැලකිය යුතු කාර්යභාරයක් ඵලදායි කාර්යභාරයක් රජයට රටට සිදු වෙනවාද කියන සැකය අපිට තියෙනවා මේ නිලධාරීන් හරහා මේ රටේ ග්‍රාමීය මට්ටමේ කිසියම් ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඔවුන්ට ඒ ව්‍යාපෘතිය බාර දෙන්න ග්‍රාමීය තමුන් පාලනය කරන ග්‍රාම සේවක වසම තුල එහෙම ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ශක්තිය දෙන්න ඔවුන්ගෙන් ජාතික ආර්ථිකයට ශක්තියක් ලබාගෙන ඒ කටයුතු වලට ආර්ථික ශක්තිය ලබලා දීලා ගමේ ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින්න හඬ වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මෙලඟට විජේපාල හෙට්ටිආරච්චි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා
ස්තුතියි මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි අයිතාමත්ම සතුටු වෙනවා අද දවසේ අධිකරණ හා වන්දනාගාර ප්‍රතිසංස්කරණ කරු අමාත්‍යතුමියගේ යටතේ විශේෂයෙන්ම අද මේ ණයසහන දායක සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට එක් වෙන්නට ලැබීම ගැන මා හිතනවා මට පෙර කතා කර අපේ ගරු මගේ ආසනයේම මා හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ ඇතුමා මම දන්නේ මොන පක්ෂයද කියලා මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. මොකද එතුමල්ලා වෙනස් වුණාට මම දන්නවා පාර්ලිමේන්තුවත් අද පිළිගෙන තියෙන එතුමල්ලම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා අපි පොහොට්ටුවේ නැහැ කියලා. ඉතින් සාධාරණයි මම හිතන්නේ එහෙම ප්‍රකාශ කිරීම. එතුමගේ බොහෝ කාරණා සම්බන්ධයෙන් ඇත්තටම මම එකඟ වෙනවා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් වුණත්. හැබැයි මෙවැනි යනපනත් ගේන්න අපිට හොඳ කොන්දක් තියෙනවා මරුවන්තිට. මොකද පහුගිය කාල පරිච්ඡේදය තුල මොනතරම් මේවට අද විපක්ෂය නම් නොඑක් විදිහේ දේවල් පිළිබඳ යෝජනා කරනවා. හැබැයි Tamanට බලයේ තිබිච්ච කාලවල මෙවැනි අනපරත් ගේන්න කිසිම විදිහේ කටයුතු කරලා නැහැ. මම කියන ඉතිහාසයේ පළවෙනි වතාවට මම හිතනවා. ඉතිහාසයේ ගත්තම මේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වැඩිම අනපනත් ටිකක්. විශේෂයෙන්ම නීතිය පිළිබඳව වෙනත් මේ අධිකරණ හා මේ වගේ කටයුතු පිළිබඳව ඇත්තටම අනපනත් ගෙනල්ලිවලා ඒ තුලින් මේ රටේ ජනතාවට යම් සහනයක් දෙන්න අපිට පුළුවන්කමක් තිබුණා. අද මම විශ්වාස කරනවා මේ රටේ කවුරු මොනව කිව්වත් අපි දන්නවා මේ රටේ මහජන බැංකුව අහිංසක දුප්පත් ගොවි ජනතාව වෙනුවෙන් බිහිවෙච්ච බැංකුවක්. ඒ වගේම ලංක බැංකුවත් මේ රටේ විශේෂයෙන්ම පෞද්ගලික සමාගම් එක තරඟ කරන්න පුළුවන් කමක් තිබුණා. ඒ නිසා අද වැඩිම ලාභ ලබන රාජ්‍ය බැංකුව බවට පෞද්ගලික බැංකුව එක තරඟ කරන්න පුළුවන් තත්ත්වයට පැත්තුනේ ලංක බැංකුව. ඒවා යම් යම් හේතුන් තිබෙනවා. මොකද මේවටත් දේශපාලනඥයින් පහුගිය දවස්වල අත ගැහුවා යම් යම් ණය මුදල් ලබා දීමේදී ඒ ණය වාරික ගෙවන්නේ නැතුව එහෙම නැත්නම් ඒ පොලි අනුපාතයන් අඩු කළා ඒ විතරක් නෙමෙයි ඒවයි සමහර වෙලාවට ණය ලබා ගනිපුවා මං හිතනවා ඒවා ඉතාමත්ම අකාරුණික විදියට මං හිතනවා ඒවා නොගෙවන ණය බවට බොල් ණය බවට පත් කරන්න තරම් කටයුතු කළා තිබුණා නමුත් අපි ආණ්ඩුවක් හැටියට මේ රජය එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් හැටියට මම ඉතාම සතුටු වෙනවා එහෙම ඕන ඕන විදියට ව්‍යාපාරිකයින්ට ඕන ආකාරයකට අර විදියෙ බොල් ණය බවල් කපා දාන්න මේ ආණ්ඩුව කිසිවිටකත් කටයුතු කළා නැහැ. ඒ නිසා අපිට තියෙනවා යම් හැමදේක අපි අධිකරණයේ සාධිපත්‍ය අධිකරණයේ සාධිරත්වය ගැන කතා කරනකොට අපි විවිධ මං හිතනවා මේ රටේ සාධාරණ යුක්තිසහගත ලෙස යුක්තියේ නාමයෙන් යම් කටයුතු කරද්දී අපි හැම ශේෂ්ත්‍රයකම වෙනසක් නැතුව අපි හැම ශේෂ්ඨයක් තුළම හොඳ විනිවිද භාවකින් කටයුතු කරනවා. අපිට මොන චෝදනා එල්ල කරත් අපි දන්නව පහුගිය කාලේ අපිට එල්ල කරපු එකම එක චෝදනාව බැඳුම්කරය සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව මේ පිළිබඳව නිරන්තරයෙන් අපි වාද විවාද වලට ගියා, අපි මාධ්‍යයට කතා කරා, අපි ඕනම සංවාදයකට ගිහිල්ලා එවෙන් පැනල යන්නේ නැතුව ඒවට ප්‍රතිඋත්තර දෙන්න පුළුවන් කමක් අපිට හයියක් තිබුණා. ඒ නිසා අද ඒ කතා කරපු බොහෝ දේවල් මම හිතන බොරු දේවල් මවාපාලා ඒ තුලින් දේශපාලන වාසි ලබා ගන්න තමයි බොහෝ දෙනෙක් කටයුතු කරේ. නමුත් මම විශ්වාස කරනවා ඉදිරියේදී එවැනි සිල්ලර කටයුතු සිල්ලර වැඩවලින් මේ රටේ ජනතාව නොමග යවන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම අද මේ පනත ගැනීම තුලින් ගරු අමාත්‍යතුමිය අපි රජයේ හැටියට අපි බලාපොරොත්තු වුණේ මේ තුලින් අපි දන්නවා ණය සහනදාය ආඥා පනත සංශෝධනය කිරීමේ හේතුම් පතක් හැටියට අද මේක සම්මත වෙනකොට මම විශ්වාස කරනවා 1941 අංක 39 දරන නයන සහනදායි ආඥා පන්තයේ යටතේ මේ දෙපාර්තමේන්තුව පිහිටුවල තිබුණේ ඒකේ ප්‍රධාන අරමුණ හැටියට අපි සලකන්නේ මම හිතන මුදල් හිමියන් විසින් අසාධාරණ ලෙස ණය ගැතියන් ගසා ගන්නු ලැබීම පිළිබඳව කටයුතු කිරීම. මම හිතන ඒක රජයක් හැටියට අපි ලොකු වකීමක් තියෙන්න ඕන. මේ රටේ අහිංසක දුක් විඳින මිනිස්සු වෙනුවෙන් එදා කුලී වැඩේ කරන මිනිහට අපි කොන විදියට කයිවාරු ගැහුවත් දීවරය වෙන්න පුළුවන්, ගොවිය වෙන්න පුළුවන්, කම්කරුව වෙන්න පුළුවන්, එයාට ණයක් ගන්නකොට බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා, එයාට හදිස්සියේ යම්කිසි රෝගයකට හරි අද නම් එවැනි තත්ත්වයක් නැහැ. අද රෝගයේ සම්පූර්ණ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ විවිධ මයිතන සහන ලබා දීලා කටයුතු කරන නමුත් අපි හිතමු තමන්ගේ විවාහ උත්සවයක් ගන්නකොට අපි ගොවියෙකුට කම්කරුවෙකුට යම්කිසි මුදලක් අවශ්‍ය වෙනවා, මේක ගන්න බැංකුවට ගියාම අපි දන්නව ඇති වෙන තත්ත්වය, එයාට රජේ ඇප ගන්න වෙනවා, ඒ වගේම එයාට දීපල තියන්න වෙනවා. දීපල එක බින් අගලක් නැති මිනිහෙක් වෙනකොට එයාට කොහොමද කටයුතු කරන්නේ? ඒ නිසා අපිට සිද්ධ වෙනවා. ඒ නිසාම තමයි අර මන්ත්‍රීතුමා ප්‍රකාශ කර වාගේ සමහර වෙලාවට විවිධ මං හිතනවා ව්‍යාපාරිකින් එක්කම ඔලි කරුවන් මේ රටට බිහි වෙලා තියෙනවා. ඒක අපිට දඬුවම් වගේ අය මං හිතන ඇතුලේ කොයි කාලද කියන එක අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. දඬුවම්ලා වගේ අය තුල ඒ මුදල් ගනුදෙනු තුලින් මේ රටේ අහිංසක ජීවිත කොච්චර විනාශයටපත් වුණාද කියන එක අපි දන්නවා. මේවා කතා කරන අයම තමන් ආපස්සට ගිහිල්ලා බලන්න ඕන කාගේ කාලයේද මේවා ඇති වුණේ කියලා. ඒ විතරක් නෙවෙයි වෙනත් ව්‍යාපාරික ශේෂ්ත්‍රයද සුදෘ මූල්‍ය අපි දන්නවා. අපි දන්න බොහෝ දෙනෙක් මේ සුදෘ මූල්‍ය ආයතන හොඳින් පවත්වාගෙන යනවා. හැබැයි මේ මිනිස්සු මේවට පෙළඹෙන්න ප්‍රධාන හේතු උනේ අර වගේ මම කලින් කියපු වගේ කිසිම දේපලක් නැති, ඒ වගේම යම් යම් ආදායමක් නැති, ඒ වගේම සහතිකයක් හැටියට අපේකට තියන්න පුළුවන් කමක් නැති ඒ පුද්ගලින්ට කොහෙන් හරි තවන්ගේ අසරණ වෙච්ච වෙලාවක යම් කිසි මුදලක් ගන්නකොට පොලිකාරියන්ට අහුවීම අමුතු දෙයක් නෙමෙයි. මේක සාමාන්‍ය ගොවිය කම්කරුව විතරක් නෙමෙයි, අද බලන්න රාජ්‍ය සේවකයා මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද සමහර පුංචි ව්‍යාපාරිකින් තමන්ට ගොඩ නැගෙන්න බැරුව දවසකට සමහර වෙලාවට යම් කිසි මුදලක් වාහිතන රුපියල් ලක්ෂ දෙක අරගෙන ඒකට පොලිය හැටියට යම් මුදලක් එකතු කරලා මාසෙන් දෙකෙන් එක ගෙවෙන ආකාරයට දෛනික වශයෙන් කලෙක්ෂන් එකක් හැටියට යම් යම් මුදල් දෙනවා. ඒවෙන් සමහරු දියුණු වෙනවා, සමහරු තවදුරටත් හිඟමනටපත් වෙන තත්යකටපත් වෙලා තිනවා. මේ දේවල් වලට ආණ්ඩුවක් හැටියට මොකද්ද කරන්න ඕනේ කියලා මම හිතන ලොකු කතිකාවතක් අද යන්නට ඕන. ඒ කතිකාවත සඳහා අවශ්‍ය වෙන මං හිතන පනතක් හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන්. අපි සාධාරණ යුක්තිසහගත ලෙස යම් කිසි පොලි ප්‍රමාණයක් නියාමනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නට ඕන. අපි එහෙම ක්‍රියාත්මක වුණේ නැහැ පහුගිය කාලේ. ඕන විදියට කටයුතු කරන්න අවශ්‍ය පහසුකම් දීලා තිබුණේ ඒ වෙනුවෙන් මුදල් නොගෙවන අය පිළිබඳව කතා කරනකොට යම් යම් බලපෑම් වලට ජීවිත තර්ජන වලට ඒ වගේම මේ ජීවිතයේ ඉතාමත් මකාරුණික තත්ත්වයකට පත් වෙන්න ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙන්න තිබිච්ච බොහෝ අවස්ථා තිබෙනවා. ඒ නිසා අපි රජයක් හැටියට විශේෂයෙන්ම යම් නියාමනයක් කරන්නට ඕන මේකට. ඒ නියාමනය කරන්න මම හිතනවා මේ පනත තුලින් ඉතාමත් හොඳ වැඩ කොටසක් ඉෂ්ට වෙනවා. ඒ තුලින් අහිංසක දුප්පත් මිනිහට මේ තුලින් අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මුලාසනේ මන්ත්‍රීතුමියනි, අපි දන්නවා මේකෙදි අපේ බැංකුවලටත් යම් කිසි මං හිතනවා මේකට බලපෑමක් කරන්න පුළුවන්. ඒ සඳහා මුදල් ගරු අමාත්‍යතුමා විශේෂයෙන්ම මේ ණය ගන්න ගියාම අපි දන්නවා ඉස්සර විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා තමයි එදා මේ බැංකු ආරම්භ වෙලා සාමාන්‍ය ගොවියට කම්කරුවට දීවරයට වෙනත් අහිංසක විදියට ස්වයං රැකියාවක් කරන මිනිහෙකුට ණය ගන්න පුළුවන් ක්‍රම සහ විදි තිබුණා. අද මේ බැංකු වහාම මං හිතනවා ගිහිල්ලා තියෙනවා තමහර වෙලාවට විශාල ව්‍යාපාරිකයින් විතරයි. විශේෂයෙන් ආණ්ඩුව දෙන ණය පහසුකම් ගත්තම ඒව පැත්තකට දානවා. අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගෙනවා. අපි 6.5% 5% සමහර වෙලාවට පොලි නැතුව ඒකම ඒ සඳහා අවශ්‍ය තරුණින්ට විශ්වවිද්‍යාල තරුණින්ට ලක්ෂ 15ක් දෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර. හැබැයි මේක නැති කරේ කවුද? පෞගිය දින 51 තුල මේක සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඒ නිසා මේ කතා කරන අයට මම කියන්නේ මේ මහත්තුරුන්ට එතුමල්ල බලය ආපු වෙලාවේ හොඳ දේ හොඳ විදියට කරන්න ඕන. අපි ලෑස්ති අපි මේ රටේ යම් යම් කටයුතු අධ්‍යාපන ශාස්ත්‍රය වෙන්න පුළුවන් වෙනස් ශාස්ත්‍රවල වෙන්න පුළුවන් මේ ආණ්ඩු ආව කියලා ඒවා සම්පූර්ණයෙන්ම අමතක කළා ඒවා කඩා කප්පල් කිරීමේ වැඩ පිළිලක් කරන උදාහරණයක් ඇරේ තාක්ෂණික විද්‍යාව පිළිබඳ අධ්‍යාපනයේ තිබිච්ච තාක්ෂණික විද්‍යාගාර ආරම්භ කළ තාක්ෂණික 28 තරක් දීම ගිය ආණ්ඩුවෙන් කරා හැබැයි ඒකට අවශ්‍ය ශක්තිය අපි දීලා තිනවා ඒකට අවශ්‍ය පහසුකම් ටික අපි දීලා තිනවා ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි මේ රජයේ කාලෙත් දීලා තිනවා ඒ වගේ ප්‍රතිපත්ති වශයෙන් ආණ්ඩු වෙනස් වුණාට ප්‍රතිපත්තියකට ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් තිබුණා නමුත් මම කියන්න ඕන මූලාසනේ මන්ත්‍රීතුමනි තුමියනි තව එක විනාඩියක් දෙන්න.
ඔබතුමාගේ කාලය අවසන්.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන ඉතාමත් වැදගත් මම හිතනවා ඉතාමත් වැදගත් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන ණය යෝජනා ක්‍රමෙන් මේ රටේ අහිංසක දුක් විඳින ණයට ලක්ෂ 2කට ආසන්න පිරිසකට සහන වෙන්න ගියා. වහාම දින 51 යටතේ මේක සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. ඒකට බැංකුව වලට ගිහිපු මිනිස්සු අමාරු වැටුණා. නමුත් මම කියනවා මේ රජය යටතේ නැවතත් ඒක අපි වහාම ක්‍රියාත්මක වන පරිදි කටයුතු ආරම්භ කරන්න ඕන. ඒ වගේ මං හිතරෝ මේ පනත තුලින් අපි විශ්වාස කරනවා ඉදිරියේදී විශේෂයෙන්ම මේ රටේ අහිංසක දුක් විඳින ඒකම යම් ණයoverline ඉන්න ඒකම ණය තුලින් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට අවශ්‍ය ශක්තිය ලබා ගන්න බොහෝ පිරිසකට වාසියක් වෙනවා මේක තමයි මේ ආණ්ඩුවේ තියෙන විශේෂත්වය මේක තමයි අනිත් පොදු ජන පෙරමුණේකේ ආණ්ඩුවත් එක්ක තියෙන වෙනස සාමාන්‍ය ජනයාට එක්සත් ජාතික පෙරමුණ කිව්වාම හිතුවේ මේක ලොකු ලොකු මහා මිනිස්සුන්ට එහෙම නැත්නම් ලොකු ලොකු ව්‍යාපාරිකින්ට කියලා නෙමෙයි අපි මේ සහනය පහුගිය දවස්වල ගෙනාවේ මේ රටේ අහිංසක දුක් විඳින මිනිස්සු වෙනුවෙන් විශ්වවිද්‍යාල උපාධිධාරියා
මුතුමයි කාලේ අවසානය කරමු
මිනිතුම 8000ක් ඉන්නවා ඒ නිසා එයින් ලක්ෂ ගානකට සහනය වෙන්න තිබුණා ඒ නිසා මේ සහන වැඩ පිළිවෙල තුලින් එවන්නෝ සහනයක් මම හිතන්නේ මේ රටේ අහිංසක දුක්පත් ණයoverline මිරිකලි ඉන්න ජනතාවට ආජීවිතේ ගොඩගා ගන්නට ඉන්න ජනතාවට සිතක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමියට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරන බොහොම
ස්තුති කරු මන්ත්‍රීතුමා මීළඟට මොහාන් ප්‍රියදර්ශන ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා
බුදුමිට බොහොම ස්තුති කරු මන්ත්‍රීමේනි අද මේ විවාදයට ලක් කරන පනත ඉතාමත්ම දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ රටේ ජනතාවගේ ජීවිතයත් එක්ක බැඳලා තිබිච්ච මනතක් 1938 කාලවකවානුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී කාරණා ඉදිරිපත් කළා 1941 දී පනතක් හැදියට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්මත වෙලා තියෙනවා දැන් මේ පනත ගැන කතා කරනකොට විශේෂයෙන්ම එදා මේ පනත යම් යම් සීමාවන් තිබුණා මේ ඒ ඒ සීමාවන් ඇති 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 කරේ මේ රටේ තිබි මේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් යම් සහනයක් ලබා දෙන්න. මේ මේ ඉතාම හොඳට අධ්‍යයනය කරනකොට මේ පනත අපිට පේන කාරණයක් තමයි ගරු මූලාසන රුර මන්තුමියනි මේකේ මුලදී සින්නක් මේ ණයගස්කර හරහා ණය ලබාගත් උදවියට තමයි මේක සහනයක් තිබු. ඒ වගේම මේකේ අනිත් පැත්තෙන් කෘෂිකාර්මිකයන් වලට පමණයි සහනයක් තිබුණේ. හැබැයි කාලයක් යනකොට මේ පනත ගැන කතා කරනකොට අපි දැක්ක 1958 වර්ෂ වෙනකොට නියෝජිත මන්ත්‍ර සභාවේදී මේ ජනතාවට ලැබෙන සහන තවද ලබා දීලා තියෙනවා. එතෙන්දී නියෝජිත මන්ත්‍ර සභාව සම්මත කරා මේක කොන්දේසි පොරොන්දු සින්නක්කර ඔප්පු වලට ඒ වගේම කෘෂිකාර්මික නොනිදම් වල හැබැයි මේකේ තියෙන ගැටලුව තමයි දැන් 1941 38 ඉඳලා මේ පනත ගෙනල්ලා මේ ආයතනය සම්මත කරලා තිබුණාට මේ ආයතනය සංස්ථාපිත කරලා තිබුණාට මේක ගැන මිනිස්සු දන්නේ නැහැ ඇත්තරම දැන් මේ රටේ ඉන්න සමහරක් ණයගත්ත මිනිස්සු තමන්ගේ ප්‍රශ්න වලට සුදුක් හොයාගන්න විවිධාකාරයේ තැන්තැන් වලට යන්න වෙලා තියෙනවා. එතකොට අපිට මේ ගරු සභාවේ අවධානයට යොමු කරන්න වෙලා තියෙනවා මුලාසන ගරු මන්තුමියනි. ඇයි මේ කාරණේ මෙහෙම වුනේ? ඇත්තටම දැන් මේ ආයතනය කොළඹට සීමා වෙලා තියෙන එකක්. කොළඹ විතරයි මේක තියෙන්නේ. ගමේ නායකත්ව මිනිහා දන්නේ නැහැ මෙහෙම එකක් තියෙනවායි. ඉතින් ඇත්තට එක පැත්තෙන් අපි ස්තුතිවන්ත වෙනවා ගරු අමතිතුමියට මේ දැන් අද මම දැක්කා එතුමිය මේ අද මේ සංශෝධනයේ අරමුණු අනුව මේ ආයතනය කොළඹින් බැහැරට ගේන්න කටයුතු කරනවා කියලා. හැබැයි ඉතින් මේක අපි දැක්කා දිගින් දිගටම මේ කාරණේ හැම ආණ්ඩුවකින්ම කරනවා කියලා කොට කරුණේ නැහැ. ඉතින් ඇත්තටම මම දැනගන්න කැමති ගරු අමතිතුමියගෙන් ගරු අමතිතුමනි මේක ඇත්තටම මේ මේ සංශෝධනයත් එක්කම මේ සංශෝධනයත් එක්කම මේක කොළඹින් බැහැරට මේක ව්‍යාප්ත වෙනවද කියන කාරණේ අපි දැනගන්න කැමති. ඉතින් ඒ වගේම මම පොඩි යෝජනාවක් කරන්න කැමති මේ කාරණේ කරන්න ගියාම අපි දන්නවා දැන් හැම මහාධිකරණයක් ආශ්‍රිතවම නීති ආධාර මධ්‍යස්ථානයක් තියෙනවා. එතකොට මේ නීති ආධාර මධ්‍යස්ථානයක ආශ්‍රිතව මේ ණය මේ වගේ ආයතනයක් පිහිටවන්න පුළුවන් නම් ඒකෙන් මම හිතන්නේ මේ ගම්වල ඉන්න දුප්පත් ජනතාවට මහඟු සේවයක් වෙනවා කියන කාරණ අපිට කියන්න ඕන. විශේෂයෙන්ම මේ කාරණේදී අපි දරු සභාවේ අවධානය යොමු කරන්නට ඕනේ. අද මේ තත්ත්වල වැඩියෙන්ම මේ රටේ ජනතාව මුණ දෙන්නලා තියෙන්නේ මේ තියෙන දුප්පත්කමත් එක්ක. මේක ග්‍රාමීය ප්‍රදේශවලට මේ ආයතන ව්‍යාප්ත කරාම ඒ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට විශාල සේවයක් වෙනවා. දැන් මේ රටේ දුගීභාවය ආරම්භ කරනකොට ග්‍රාමීය ජනතාව තමයි වැඩිපුර ඉන්නේ දුප්පත්කම පතුලේ. ඉතින් ඒ නිසා මේ මෙතෙන්දී ගරු අමතිතුමිය මේ කරගෙන යන වැඩපිළිවෙල ගැන අපි විපක්ෂ හැටියට ඒකාබද්ධ විපක්ෂ හැටියටත් අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරන්න. ඇත්තටම මේක වචනයට සීමා නොවී මේක ක්‍රියාත්මක වෙන කාරණේ අපි කියනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි මේ සංයුතිය මේ පත් කරන මේ සමායෝජන මණ්ඩලයට පත් කරන සංයුතිය පිළිබඳව කතා කරනකොට මම දන්නේ මම ගරු අමතිතුමියගේ මදක් සවන් දෙන්න කියන ඉල්ලීම කරනවා. කරුණාකරලා දැන් මේකේ මේ සංයුතිය ඔබතුමිය 5 ඉඳලා 10 කරනකොටත් මේකේ විශ්‍රාමලත් විනිශ්චයකාරවරෙක් කරි එහෙම නැත්නම් විනිශ්චයකාරවරෙක් කරි පරිපාලනධාරීවරුන් තමයි පත් කරන්න වැඩිපුර මේකේ පිළිමිලා තින්නේ. නමුත් මෙතන ඇත්තට මෙතනදි මම හිතන්නේ බේරුම් කරන ක්‍රියාවලියක් තියෙන නිසා ඔබතුමිය මම හිතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරන කරුණාකරලා තව මේකේ සමාජ අවබෝධය තියෙන වෙනත් බාහිර පුද්ගලයෝ කවුරු හරි පත් කරන්න පුළුවන් නම් මේකේ වඩා වැදගත් වේවි කියන අදහස මට තියෙනවා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඔබතුමිය ඉල්ලීමක් කරනවා මේ කරපු වැඩේ හොඳ වැඩක් මේකේ ප්‍රතිඵලය තවත් ලැබෙන්න නම් මං හිතන්නේ සමාජය ගැන දන්න සමාජයේ ප්‍රශ්න පිළිබඳව පොදු ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දන්න කවුරු හරි මේකට පත්කරෝදින් වඩා ඵලදායි වේවි කියන හැඟීම අදහස ඉදිරිපත් කරමින් මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් ප්‍රකාශීම අවසන් කරනවා.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු අමාත්‍යතුමිය ඔබතුමියට අවස්ථාව.
ගරු මුලාසුනාරුඩ මන්ත්‍රීතුමියනි, අද ණය සහනදාය ආඥා පනත සංශෝධනය වෙන වෙලාවේදී රජය වෙනුවෙනුත් ඒ වගේම විපක්ෂය වෙනුවෙනුත් විශේෂයෙන් ඉතාම වටිනා කියන කාරණා ගණනාවක් අදහස් ගණනාවක් ඉදිරිපත් කරා. ඒ සියලු දෙනාටම මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ පනත සම්බන්ධයෙන් ඉතාම වැදගත් කටයුතු රාශියක් මේ සංශෝධනයත් එක්ක සිද්ධ වෙනවා. එයින් පළමුවෙනි කාරණය තමයි කොළඹට පමණක් කොළඹ කේන්ද්‍ර කරගෙන පත් කරලා තිබිච්ච ණයසහන මණ්ඩලය මේ සංශෝධනයත් එක්ක අපිට ප්‍රාදේශීයව ගෙනියන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම
අමාත්‍යතුමිය නියෝජ්‍ය කතානායකතුමා මුල් ආසනය සඳහා කරන
කතානායකතුමනි, මේ අද ගෙනාපු සංශෝධන වලින් ණයසහනදායක ආඥා පනතට ඉදිරිපත් කරපු සංශෝධන වලින් විශාල පහසුවක් මහජනතාවට ඇති කරන අරමුණෙන් තමයි මේ පනත සංශෝධනය කෙරුණේ. දැන් අපේ මන්ත්‍රීතුමාලා කිව්වා වගේ මේක 1941 ඉදිරිපත් කරපු පනතක්. විශේෂයෙන්ම එදා බර්නාඩ් අලුවිහාරේ මන්ත්‍රීතුමාලා මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරනකොට මෙහි හිටපු නීති විශාරදරයින් ඒ වගේම නීතිඥයින් එකතු වෙලා මේ සම්බන්ධයෙන් ආසියාවේ අනෙක් රටවල් වලත් ඒ වගේම යුරෝපයේ රටවල් වලත් අනුගමනය කරන ප්‍රතිපත්තීන් දිහා බලලා තමයි මේ පනත එදා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් කළා සම්මත කළා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම නිශ්චල දේපළ සම්බන්ධයෙන් ඉඩම් සම්බන්ධයෙන් නොයෙකුත් අවස්ථාවන් වල හදිසියේ තමන්ගේ ඉඩම උගසට තියලා ලබා ගන්නා වූ ණය සම්බන්ධයෙන් සහනයක් ඇති කිරීම අරමුණු කරගෙන ඉදිරිපත් කරපු පනතක්. තමන්ට හිමිකම් තියෙන ඉඩමක් අපි හැමතිස්සෙම වර්තමාන රජයේ ඉඩම් ඔප්පු හදන වැඩපිළිවෙල එක්ක වුණත් අපි නිතරම කියන්නේ තමන් පදිංචි ඉඩමට ඔප්පුවක් තියෙනවා නම් ඒ තරම් දෙයක් තවත් මේ අපේ අහිංසක මිනිස්සුන්ට නැහැ. එඳ තමයි වර්තමාන රජය ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල කඩිනම් කරන්නේ. ඉතින් මේ තමන්ගේ ඔප්පු අයිතිය උගසකට තියලා හරි එහෙම නැත්නම් ණය බැඳුම් කරයකට යටත් කළා හරි ලබා ගන්නා ණයවලදී යම් වෙලාවට විශාල වශයෙන් ඒ අයට නොයෙකුත් අපහසුතාවයන් ඇති වෙනවා. පොලියේ අනුපාතය වැඩි වෙන්න පුළුවන්, ගස්කරයට විශාල මුදලක් ගෙවන්න පුළුවන්. ඉතින් මේකට සහන සලසන්න තමයි මේ පනත එදා ඉදිරිපත් වුණේ. 1950 කරපු සංශෝධනයකින් ණය ලබාගෙන කල්ලිකුත් වෙන දිනයට මාසයකට පෙර මේ සඳහා යෙදුම් කිරීමේ අයිතිය ඒ සංශෝධනයෙන් ඇති කරා. ඊට පස්සේ ආපහු ඒ සඳහා නැවතත් සංශෝධනයක් ඉදිරිපත් කරලා එම කාලය 1980 ඒ කාලය අවසාන දිනේට ණය අරගෙන අවසන් කල්ලිකුත් වෙන අවසාන දිනය දක්වා දීර්ඝ කරලා ලබා ගන්න පුළුවන් විදිහට සංශෝධන ඉදිරිපත් කරා. ඉතින් මේ සඳහා අධිකරණමය බලයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙයින් විශාල සහනයක් අහිංසක දිනුදු ජනතාවට ඇති වෙනවා. තමන්ගේ ඉඩම තමන් පදිංචි එහෙම නැත්නම් තමන්ගේ නිශ්චල දේපල වෙනුවෙන් ලබා ගන්නා වූ උගස්කරයක් ණයකරයක් වෙනුවෙන් සහන සලසන ආයතනය තමයි ණය සහන මණ්ඩලය. මම පිළිගන්නවා මෙතන කියවුණා කීප දෙනෙක්ගෙන් අදහස් කියවුණා මේ සම්බන්ධයෙන් දැනුවත් වීමක් ඇත්තටම නැහැ කියලා. ඇත්තටම නැහැ. මොකද මේකට පළවෙනි කාරණයක් තමයි මේක කොළඹ කේන්ද්‍ර කරගෙන තිබිච්ච එකක් හැටියට. ඒක ඒ සම්බන්ධයේ සියලුම රටේ තියෙන නඩු ගෙනෙන්නට ඕනේ වෙන්නේ කොළඹ මේ පවතින ණය සහන මණ්ඩලයට. දැනට විභාග වෙමින් පවතින 800කට 900කට ආසන්න ප්‍රමාණයක් පැමිණිලි විභාග වෙමින් තියෙනවා. එයින් 400කට විතර ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාත. කොළඹට පස්සේ වැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නේ ගම්පහ. ඉතින් තවත් අපි අවුරුදු ගණනාවකට පස්සේ දැන් මේක 1941 පනතත් දැන් අවුරුදු 80කටත් කිට්ටු වෙන්න ළඟයි. ඒ වගේම මේ ජනගහණය වැඩි වෙලා තියෙනවා. මේවත් එක්ක අපිත් වෙනස් වෙන්න ඕන යුගයක තමයි මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ. ඒ අනුව 5 දෙනෙක්ගෙන් සමන්විතව තිබිච්ච ණය සහන මණ්ඩලය 11 දෙනෙක් දක්වා සමාජික ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම මෙහි මේ දැන් කතා කරපු මන්ත්‍රීතුමා යෝජනාවක් කරා පුළුවන් නම් වෙනත් ක්ෂේත්‍රවලිනුත් මේකට ඇතුළත් කරන්න කියලා. මේකෙදි කටයුතු කිරීමේදී නීතිය පිළිබඳව දැනුමක් තිබීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. සහ පරිපාලනය සම්බන්ධයෙන් දැනුමක් තිබීමත් අත්‍යවශ්‍ය වෙන නිසා තමයි මේ සංශෝධන ඉදිරිපත් කරනකොට එහි සභාපතිවරයා විය යුත්තේ අනිවාර්යයෙන්ම විනිශ්චකාරවරයෙක් මහාධිකරණ හෝ දිසා විනිශ්චකාරවරයෙක් හැටියට කටයුතු කරන කෙනෙක් හෝ කටයුතු කළා විශ්‍රාම ගිය කෙනෙක් සහ අවුරුදු 15කට වැඩි නීතිඥයෙකු හැටියට වැඩ කරපු නීතිඥවරයෙක් සමාජිකයෙක් විය යුතුයි. ඉතින් මේ වගේ පත් කරනකොට ඒ ශාඛා අපි බලාපොරොත්තු වෙන ශාඛාවන් වල සභාපතිවරයා හැටියට කටයුතු කරන සියලු දෙනාම නයසහන මණ්ඩලයේ සමාජිකෙන් බවට පත් වෙනවා. ඒ අනුව තමයි සමාජිකයින් 11 දෙනෙක් දක්වා වැඩි වෙන්නේ. ඉතින් මේකෙදි කියවුනා ගොඩක් මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒ වුණාට සමහර දේවල් වෙන්නේ නැහැ මෙතන කෙරෙනවා විතරයි කියලා මම කියන්න ඕනේ. කතා කරලා නොකර හිටපු කාලේ අපි අවසන් කරලා තියෙන්නේ. රජයක් හැටියට අපි කරන්න ඕනේ දේවල් දැන් මෙතන ඉඩම් ඇමතුමා ඉන්නවා, ඉඩම් ඔප්පු හදනවා. එතුමා ඒ සඳහා විශාල ජීවිතේ අවුරුදු 40 50 80 පදිංචිලා හිටපු ඉඩමට ඔප්පුව නැති අයට ඔප්පු හදාගෙන යනවා. ඉතින් සමහර අය අපි 2015 මේ මැතිවරණයේදී යහපාලන එක පුරුන්දුවක් තමයි දූෂණය වංචාව සම්බන්ධයෙන් විශේෂ අධිකරණ පිහිටවනා කියලා අවුරුදු දෙකමාරක් ගියා පිහිටවන්න බැරි වුණා. අපි පිහිටවලා තියෙනවා. ඉතින් දැන් දෙවනි අධිකරණයත් පිහිටවන්න සියලුම කටයුතු කළා. කොයි වෙලාවක හරි ඒකත් වැඩ කටයුතු පටන් ගන්න. ඉතින් මේ වගේ මේවා අපි වචනවලට සීමා කරන්නේ. අපි වග කීතු රජයක්. අපි මෙතනට ඇවිල්ලා වෙන වෙන දේවල් බලාපොරොත්තුෙන් හෝ වෙන අරමුණු කරා යන්න නෙමෙයි. අපි රටේ ජනතාවගෙන් ජනවරමක් ලබා ගත්තේ මේ රටේ ජනතාව මූණ දෙන ප්‍රශ්නවලට අපි විසින් ලබා දිය යුතු සහන හෝ අපේ වගකීම් ඉෂ්ට කරන්න කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් ඒකෙදි මම ඉතාම සන්තෝෂ වෙනවා. කවුරු මොන දේ කිව්වත් මම අහගෙන මුජිබ රහමන් මන්ත්‍රීතුමා කියනවා අද දවසේ අභ්‍යාසන අධිකරණයේ තත්ත්වය පිළිබඳව. ඉතින් ඒක එච්චරම මම හිතන්නේ අභ්‍යාසන අධිකරණය ගැන කතා කරනකොට ඔක්තෝබර් 26 වෙනිදා මේ රටේ ඇති කළා මාස ගණනක් යනකම් රටේ ආණ්ඩුවක් තිබිච්ච නැති රටක් බවට පත් කරපු රටක් මේක. ඉතින් අපි ඇත්තටම හදවතින් මේ ගැන කනගාටු වෙනවා. දැන් අගනුකර පැලැස්සේ සිද්ධිය සම්බන්ධයෙන් අද අපි මෙතනට නැවත ආවේ නැත්නම් ඒ සම්බන්ධයෙන් සමහර වෙලාවට ඒ කරුණු ඔක්කොම යටපත් වෙලා යන්න තියෙනවා. නොවැම්බර් 16 වෙනිදා අගනුකර පැලැස්සේ බන්ධනාගාරය තුල අර හෝකන්දර ඝාතනයේ සැකකරුවෙක් අමුමුයි ඝාතනය කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම දැනුවත් කිරීමක් වගකීමක් ඒ ආණ්ඩුවට තිබිලා නැහැ. මම දැක්කා අද පත්තරේක ඊයේ පෙරේදා කියලා තියෙනවා මේ මොකද්ද මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සමාජිකයෙක් වෙන මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවාද කවුද කියන පුද්ගලයා කියලා තියෙනවා අධිකරණ ඇමතිවරිය අස්සෙන්න ඕනේ කියලා. මං හිතන්නේ එයාට අමතක වෙලා තියෙනවා එහා එදා මානව හිමිකම් කොමිෂන් සභාවේ සමාජිකයෙක් වෙලා ඉන්නකොට 2012 නොවැම්බර් 9 10 11 වැලිකඩ බන්දනාගාර 27ක් අමෝමුවේ වැඩි තියලා මරලා දැම්මා. අඩු ගානේ මේ වෙලාවේ කටක් ඇරියේ නැහැ ජන ඇමති අස්සෙන්න නෙමෙයි අඩුතරම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නත් එදා කටයුතු කරේ නැහැ. අද එහෙම අය තමයි මේ එළිය ඉඳගෙන දේශපාලන අරමුණු තුලින් ඒ විතරක් නෙමෙයි තමන්ට බලය ලබාගෙන තමන්ගේ අවශ්‍යතා පුද්ගලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න එළිය ඉඳගෙන එක එක ඒවා කියනවා. අපි කියනවා ඒගොල්ලොන්ට හරි දේ කතා කරලා තමන් හරියට වැඩ කරලා තියනවාද කියලා බලලා කතා කරලා ඇමතිවරිය හැටියට අස්සෙන්න කියලා. මට ඒකට කරන්න දෙයක් නැහැ. මොකද ඒ වෙලාවේ මං ඇමතිවරිය නෙමෙයි මම ඇමතිවරිය හැටියට මේ වෙනකොට කොමිෂන් මේ කොමිටි දෙකක් පත් කරලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගෙන අපි 25 වෙනිදාට ඒ සඳහා උත්තරයක් දෙනවා. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මම කියන්නේ අපි මේ හැම එකක්ම කරන්නේ නිකන් කතාවට එහෙම නැත්නම් වචනවලට සීමා කළා නෙමෙයි. මේකේ බලාපොරොත්තු අහිංසක මිනිස්සු මේ විදියට වැඩි පොලියට ණයක් ගන්න තමන් ඉන්න ඉඩම උගස් කරන්නේ තමන්ට කර කියා ගන්න දෙයක් නැති මිනිස්සු. ඒ මිනිස්සු වෙනුවෙන් අපි ණයසහන මණ්ඩලය මීට වැඩිය ඉතාම හොඳ වගකීමක් ඇතුව වැඩ කරන තත්ත්වයක් බවට පත් කරන්න සමහර තීන්දුව තියෙන ගන්න වෙයි. ඒවා වැඩ කටයුතු කරන විදිය සහ කෙල්ල තියෙන ආකාරය පිළිබඳව අපිට මීට වැඩිය මැදිහත් වීමක් කරන්න සිද්ධ වෙයි. ඉතින් දැන් මේ පිටපලාත්වල අපි පිටවන්න යන්නේවා සමහර අය අතින් කියවුණා දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධ දැනුවත් වෙනවා නම් හොඳයි කියලා. ඒක හොඳ අදහසක්. සමහරලාට ඒ වගේ දැන් ඉන්නවා කාර්යාලවල පහුගිය 2015 ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා 60 හුටහමාරක් නිලධාරීන් ඉන්නවා වැඩක් නැතුව. අපරාධ උපාධිධාරීන්ගේ නිකන් තමන්ගේ දැනුම අපතේ යනවා. සමහර අය උදේට ඇවිල්ලා පොතමක් කරලා හැන්දාවට ගෙදර යනවා. අපි තේ අය වෙනුවෙන් හැම අමාත්‍යාංශයකින් මින්නාය වෙනුවෙන් වැඩ පිළිවෙලක් හදනවා. ඒ තුලින් අපි මේ පිළිබඳවත් යම් කිසි වැඩ පිළිවෙලක් හදන්න පුළුවන්ද කියලා අපි හොයලා බලනවා. කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. මොකද මට සිද්ධ වෙනවා අපේ මෙතන රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා ඉන්නවා. එතුමත් එක්ක කතා කරලා මේ සම්බන්ධයෙන් යම් කිසි වැඩ කටයුත්තක් කරන්න. ඉතින් ඒ වගේම මේකෙදි අපි විශේෂයෙන්ම මේ ණයසහන මණ්ඩලය කොළඹින් පිටතට ගෙනියනකොට ඒකේ අවශ්‍යතාවය සලකලා බලලා ඒවා පිහිටවන්න කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. මම මේ සඳහා මේ කටයුතු පහසු කරගන්න මේ සඳහා අවශ්‍ය සියලුම සහයෝගය දක්වපු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් සම්පාදකතුමිය, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව, අපේ අමාත්‍යාංශ නිලධාරි මහතුරුන් ඇතුළු සියලු දෙනාටම මේ කටයුත්ත සාර්ථක කරගන්න සහ මේක අද ඉදිරිපත් කරන්න අවශ්‍ය සහයෝගය දීපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් මේ කටයුත්තේදී අපිට අලුත් අදහස් ලබා දීලා විශේෂම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා යෝජනා කරපු යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් අපි අවශ්‍ය කියරණ සංශෝධනයක් මේ අද සංශෝධන වලට නැවතත් කාර්ක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටම ස්තුති කියන එක මම ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි. ණය සහනදායක සංශෝධන පනත් කිටුපද දෙවැනි වර කීම සභාවකංගද?
එහුවා උට.
සභාවකංගද?
ආයි.
කාර්ක සභා අවස්ථාව.
මොකද?
මයිකේ දාගෙන පාටි දාන්න.
ණය සහනදායක සංශෝධන පනත් කිටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
දෙවැනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමේ ගරු අමාත්‍යමේ
දෙවැනි වගන්තිය 1, 9, 10 සහ 11 වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත කොටස ආදේශ කරන්න. පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු යන වචනවල සිට සභාපතිවරයා ලෙස නම් කරනු ලැබිය යුතුය දක්වා වන වචන වෙනුවට 11 දෙනෙකුගෙන් සමන්විත විය යුතු ශ්‍රී ලංකා ණය සහනදායක මණ්ඩලය යනුවෙන් හඳුන්වනු ලැබිය යුතු මණ්ඩලයක් පිහිටවනු ලැබිය යුතුය යන වචනය ආදේශ කිරීමෙන් 2, 14 වන පේලියේ සිට 27 වන පේලිය දක්වා එම පේලි දෙකද ඇතුළුව පේලි ඉවත් කර ඒ වෙනුවට පහත කොටස ආදේශ කරන්න. 2, මණ්ඩලය අයන්න 1, මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස හෝ දිසාධිකරණ විනිසුරුවරයෙකු ලෙස විනිශ්චකාර ධූරයක් දරනු ලබන හෝ දරා ඇති තැනැත්තන් හෝ 2, නීතිඥවරයෙකු ලෙස අවුරුදු 15කට නොඅඩු වෘත්තීය පළපුරුද්දක් සහිත තැනැත්තන් යන තැනැත්තන්ගෙන් සමන්විත සාමාජිකයා 7 සහ ආ නීතිඥවරයෙකු ලෙස අවුරුදු 10කට නොඅඩු වෘත්තීය පළපුරුද්දක් සහිත ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ දීප ව්‍යාප්ත සේවයේ පළවන ශ්‍රේණියේ ධූරයක තනතුරක් දරනු ලබන හෝ දරා ඇති හෝ 3, වෙළඳ හා වාණිජ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත තැනැත්තන්ගෙන් සමන්විත සාමාජිකයින් 4 සමන්විත විය යුතුය. 3, එම වගන්තියේ 3 උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්. 3, අමාත්‍යවරයා විසින් දෙවන උපවගන්තියේ අඡේදයේ යටතේ පත්කරනු ලබන සාමාජිකයෙකු මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබිය යුතුය. 3, පළවන පේලිය සිට 4 පේලිය දක්වා එම පේලි දෙකද ඇතුළුව පේලි ඉවත් කරන්න.
සංශෝධන සහිතව දෙවැනි වගන්තිය සභාවකංගද?
හායි.
3 වගන්තිය සභාවකංගද?
හායි.
4 වගන්තිය සභාවකංගද?
හායි.
5 වගන්තිය සභාවකංගද?
හායි.
ප්‍රඥාප්ති වගන්තිය සභාවකංගද?
හායි.
නාමය සභාවකංගද?
හායි.
පාර්ලිමේන්තු යළිදැස්. පනත් පිටුම්පත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දනවන කැමැත්තෙමි. 3 වර කියෙම ගරු අමාත්‍යතුමිය.
පනත් කෙටුම්පත දැන් 3 වර කියවිය යුතුයි යෝජනා කරමි. කෙටුම් පතෙහි සෝදුපත්තර භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
ස්වභාවිකවද?
ආයි.
ගරු ණය සහනදාය සංශෝධන පනත කිටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.